ධර්ම දේශනාවට ආරම්භ කරමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සම්බෝපාග්‍රව භාග්‍යවත් වූ අරිහත් වූ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේට මම සිරසින් වැඳ නමස්කාර කරන මාගේ නමස්කාරයේ වේවා. ඒ උතුම් තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කොටගෙන ලෝකයාට දේශනා කොට වදාළා වූ සත්වයන්ගේ දුක් නැති කරන ඒ උතුම් වූ ශ්‍රී සද්ධර්ම රත්නයට මම නමස්කාර කරන මාගේ නමස්කාරයේ වේවා. ඒ උතුම් ධර්ම මාර්ගයේ ගමන් කොට නිර්වාණ ධාතුවට වැඩම කොට වදාළා වූ නිවනින් නිවී ගිය సంతාන ඇති ශ්‍රාවක මහා සංඝ රත්නයට මම සිරසින් වැඳ නමස්කාර කරන මාගේ නමස්කාරය වේවා. ඉතින් බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නයේ අනන්ත ගුණ බලයෙන් සහ මේ පින්වතුන් සිදු කරගත්තා වූ සියලුම කුසල ධර්මයන්ගේ ආනුභාව බලයෙන් අද මේ වෙලාවේ මේ පින්වතුන්ට අපි මේ කියලා දෙන ධර්ම කාරණා ටික තාමත් හොඳින් යහපත්ව තීරුම් අරගෙන වටහාගෙන ධර්මාභෝධය කරගෙන නිවනින් සැනසෙන්න ලැබේවා කියලා මෛත්‍රියෙන් අපි ආශිර්වාද කරනවා, ප්‍රාර්ථනා කරනවා.
සාදු සාදු සාදු.
මේ ධර්ම දේශනාවක් කිරීම සඳහා සූත්‍ර දේශනාවල් ගොඩාක් තියෙනවා, මාතෘකත් ගොඩක් තිබෙනවා. අද මේ පින්වතුන්ට අපි කල්පනා කළා විශේෂ කාරණාටියක් කියලා දෙන්න. ඒක ප්‍රායෝගිකව තමා තුළින් දකින්ට, ප්‍රායෝගිකව තමන්ගේ වටපිටාවේ අය තුළින් දකින්ට, ප්‍රායෝගිකව සමාජය තුළින් දකින්ට, හිත ගැටීමකට පත් කරගන්න නැතුව ආරක්ෂා කරගන්න හේතුව ධර්ම කරුණටයක් කියන්නේ. දැන් මේ වැඩසටහන දිහා බලන්න. දැන් මේ පර්ත් හි ජීවත් වෙන ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර ජීවත් වෙන මේ සද්ධාවන්ත පින්වතුන් එකතු වෙලා මාස කීපයකට කලින් මට කල්ැතුවම දැනුම් දුන්නා වැඩසටහනක් කරගන්න ඕනේ කියලා. අපි දින වකවානු බලලා අපේ තිබෙන අවස්ථා බලලා හා කිව්වා. බලන්න කොච්චර ශ්‍රද්ධාවකින්ද අපේ මින්තුන් මේ වැඩසටහන සකස් කරගත්තේ, සංවිධානය කරගත්තේ, දැනුවත් කරේ. එතකොට මේ සේනාසනයට ඇවිල්ලා සේනාසනයේ තියෙන මේ ශාලාව පාවිච්චි කරලා ඒ සේනාසනයේ ශාලාවේ වාඩිලා සියලුම දෙනා එකතු වෙලා භාවනා කරන්ට, ඊළඟට සීල් සමාදන් වෙලා කටයුතු කරන්ට ඔය වගේ අධිෂ්ඨානයක් තිබුණානේ. විශාල පිරිසකට ධර්මයේ දැනුවත් කරලා යට පිටක් වෙන්නේ. එහෙම හිතාගෙන හිටියට ඒ හිතපු දේවල් ඒ විදිහටම වෙන්නේ නැහැ. එහෙම වෙනකොට මෙහෙම එකක් තියෙනවා. අනේ අපේ වැඩසටහන්, අනේ මොකද්ද වුනේ, මේක විශාල පිරිසකට අපිට පිහිට වෙන්න බැරි වුණා කියලා එහෙම නිකන් හිතේ ඇති වෙනවා එක්තරා විදිහක කනස්සලු ගතියක්. ඒ වගේම එක පසුබෑමක් වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්, දුක හිතෙන දෙයක් වෙන්න පුළුවන්. දැන් මේ වගේ දෙයක් සිද්ධ වුණාම ඒකට මොකක් හරි හේතුවක් තියෙනවා. දැන් තියෙන්නේ කොරෝනා වෛරසයනේ. ඒක මේ ඕස්ට්‍රේලියාවටත් එහෙමයි, ලංකාවටත් එහෙමයි, දැන් නවසීලන්තයටත් එහෙම, හැමතැනටම එහෙම. ඒක පොදු දෙයක් වෙලා තියෙන. ඒ වගේම තමයි එතකොට ඥානවන්තය සූම් තාක්ෂණය හරහා ළඟ වශයෙන් දුර වශයෙන් මේ දේවල් සිද්ධ කරගන්න. ඉතින් අර පිරිසකට එක එකවන්ව එක ශාලාවක එකට ඒ වැඩේ එකතු වෙලා කරගන්න බැරි අවස්ථා තියෙනවා. ඕවා ඉතින් පේන දේවල්. අපි යම් කිසි දෙයක් සිද්ධ කරාම අපේ හිතට දැනෙනවා. ඒක සතුටක් වෙන්න පුළුවන්, දුකක් වෙන්න පුළුවන්, කනස්සලු ගතියක් වෙන්න පුළුවන්, මොකක් හරි දෙයක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට තියෙන දැන් මේක හේතුවක්. සමහර වෙලාවට තියෙනවා අපි කොච්චර උත්සාහ කරත් ධර්මයේ දෙන්න, ධර්මයේ කියලා දෙන්න, ඒ අපේ උත්සාහයට ගැනුම් කරුවෝ අඩු වෙන්න පුළුවන්. උත්සාහයට ගැනුම් කරු අඩු. අපි ලබා දෙන දේ, මේ පින්වතුන් ලබා දෙන දේ ධර්මයේ වශයෙන් ගන්න සුදුසු පරිසරයක නැහැ. එක්කෝ හිතෙන්නේ නැහැ. ඔහොම අවස්ථා තියෙනවා. ඔකම ගොඩාක් මේ දැකලා තියෙනවා. ඔක අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේලාත් කියලා තියෙනවා. අතීතයේ සිද්ධ වෙලා තිබෙනවා. බුදුරජාණන් වහන්සේගේ කාලෙත් ඔකෝ විදිහට සිද්ධ වෙලා. එකට හේතු තියෙනවා. ආන්න ඒ හේතු කීපයක් තියෙනවා. අන්න ඒ හේතු ටික මේ පින්වුතුන්ට මේ වෙලාවේදී මතක් කරන්ට හිතුවා. මේ ධර්මදේශනාව වගේම මේ පින්වුතුන්ට මේ හිත ආරක්ෂා කරගෙන කටයුතු කරා. දැන් මේ බණක් අපි දේශනා කළත් මේ පින්වතුන් ස්වාමින් වහන්සේ නමක් ලව්වා බණ දේශනාවක් කරන්න උත්සාහ කරා. එතකොට ඒ ධර්ම දේශනාව කරලා පවත්වලා භාවනා වැඩසටහනක් කරලා ඒ භාවනා වැඩසටහනක් පවත්වලා පිහිටක් කරන්න යනකොට ඒ අපි හිතන විදිහටම වෙන්නේ නැත්තේ බාහිර වශයෙන් හේතු තියෙනවා සහ ඇතුළාන්තයේ වශයෙන්ත් හේතු තියෙනවා. ඔය දෙකේම හේතු පිටින් බාහිර වශයෙන් හේතු තියෙනවා. දැන් මේ රෝගකාරක ධර්මය ඇවිල්ලා ඇතුළෙන් ආපියක් නෙවෙයි පිටින් එන එකකට අපි ගොදුරු වෙන එකක් නෙතින්. ඒක නිසානේ දැන් ඇහිදලා තිබෙන්නේ. සමහර විට යුද කලබෝලහල තියෙන පළාතක් නම් කරගන්න අමාරු, එන්නේ යන්න අමාරු. එතකොට බාහිර වශයෙන්. හැබැයි මේ තියෙනවා ඊට වඩා ධර්මයේ කියලා දෙන, ධර්මයේ මතක් කරලා දෙන කරුණු කීපයක්. බුදුරජාණන් වහන්සේ 40 කර්මස්ථානයක් දේශනා කළා. 40 කර්මස්ථාන අනර්ථයක් නෙවෙයි. ඒ 40 කර්මස්ථාන හිත දමනය කරගන්න, නිවරට යොමු කරගන්න, නිවන් දකින්න කියලා දීපු මාර්ගයක්. දැන් මේ මාර්ගයට මේ මෙච්චර වටිනා බණ, මෙච්චර වටිනා බණ ටික අපිට මේ කොච්චර කියලා දුන්නත්, මේ ඒ වගේම තමයි භාවනා කොච්චර කියලා දුන්නත් ඒවා කරයින් පස්සේ හරියන පිරිසකුත් ඉන්නවා, හරියන්නේ නැති පිරිසකුත් ඉන්නවා. අන්න ඒ පිරිස තේරුම් ගැනීම හොඳයි. එකක් තමයි සමහර කෙනෙකුට සිල් සමාදන් වෙන්න ආසාව තිබෙනවා, භාවනා කරන්න ආසාව තිබෙනවා, ඒ වගේම ධර්මාභෝධය කරගන්න ආසාව තිබෙනවා. ඒ එහෙම වුණත් ඒ අයට ඇතුළාන්තයෙන් මොකක් හරි බරපතල විදිහේ බැරිය එකක්, බරපතල විදිහේ බාධකයක් තිබෙනවා. ඒකට කියනවා නිවන් දකින්ට බැරි වෙන්න, භාවනා කරගන්න බැරි වෙන්න ඇතුලෙන් ආවරණයක් කරපු එක කියලා. ආවරණයක් තියෙනවා. ඒ ආවරණ තිබෙනවා කීපයක්. දැන් අපි දන්න ආවරණ කීපය, නීවරණ මොනවාද? ආවරණ, නීවරණ. අපි දන්න සූත්‍ර දේශනාවේ තිබෙන දේවල් තියෙනවා පහක්. අපි ඒකටත් එමු. ඒ පහ තමයි කාමච්ඡන්ද නීවරණය, එක ආවරණයක්. ව්‍යාපාදේ නීවරණය, එක ආවරණයක්. තීන විද්‍යත්, ඒක නීවරණ ධර්මයක්. හිත ආවරණය කරන එකක්. උද්දච්ච කුක්කුච්චේ නීවරණයක්, ඒකත් ආවරණයක්. ඊළඟට විචිකිච්ඡාව. ඒකත් නීවරණයක් එකාවර. දැන් මේ ධර්මතා පහ අපි පස්සේ කතා කරමු. මේක තමයි ප්‍රසිද්ධ සූත්‍ර දේශනාවල තියෙන්නේ. ඊළඟට තියෙනවා ඒවත් මගහැරගෙන, ඒවත් මගහරවාගෙන අපි උත්සාහ කරාම, උත්සාහ කරනකොට ඒ උත්සාහයෙන් ඒ තරම් ප්‍රතිඵලයක් ගෙන දෙන්නේ නැහැ. කොච්චර උත්සාහවත් වුණත්, කොච්චර හොඳ ආහාර පාන අනුභව කරලා, හොඳ ශාලාවකට ගිහිල්ලා, හොඳ කුෂන් එකක්, හොඳ සීට් එකක් හදාගෙන, හොඳ සිල් රැදී පෙරවගෙන, කොහොම හරි මහන්සි ගත්තා. ඇතුළාන්තයෙන් අපිට ධර්මය අවබෝධ කරවලා දෙන්නේ, සමාධියක් හදලා දෙන්නේ. ඇත්තට සමාධි මාත්‍රයක්වත් ඉන්නේ නැහැ. සමාධිමත් වෙන්නේ නැහැ හිත. ඒ වගේම ධානයක් කොහොමවත් වෙන්නේ නැහැ. ඊළඟට විදර්ශනා ඥාන එන්නේ නැහැ. නමුත් තිබෙන්නා වූ මතු පිටින් යන් යන් දේවල් හිතා ගන්න කියා ගන්න ඔය අවස්ථා තියෙනවා. ඒකට කියනවා මොකද්ද? කර්මයෙන් හිත ආවරණය කරා කියලා. ඒකට කියනවා කර්මාවරණේ සමන්නාගතයි. කම්මාවරණේ සමන්නාගතයි. කර්මාවරණේ කියලා කියන්නේ කර්මයෙන් එයාට වහලා තියෙන්නේ ආය ධානයක්වත් මොකක්වත් එන්න දෙන්නේ. තියෙනවනම් ඒකට නැති කරලා. කර්මාවරණේ කියලා කියන්නේ යම්කිසි කෙනෙක් මේ ජීවිතයේ අම්මා මරලා තාත්තා ඝාතනය කරා, ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ඇඟේ ලේසැලවීමක් කර, ඊළඟට රහතන් වහන්සේලා ඝාතනය කර, අනිත් කාරණේ තමයි සංඝ බේදය කර තිබුණා නම් ඔකට කියනවා අපි මොකද්ද? හීනස් කර්ම, ආනන්තරිය කර්ම, බරපතල කර්ම. මේ ආනන්තරිය කර්ම කරපු එක්කෙනාට පංචානන්තරිය කර්ම පහම කරන්න ඕනේ නැහැ. එකක් හරි කරලා තිබුණා නම් එයාට ඒ ජීවිතේ හොඳට ඉපදලා හිටියත්, හොඳට ත්‍රි හේතුක ප්‍රතිසන්දියක හොඳ වාග්ය සම්පන්න වෙලා උත්පත්තියක් ලබා හිටියත් ආයේ චිත්ත සමාධියක් හදාගන්න බෑ යාට. ධානයක් හදාගන්න බෑ යාට. ධානයක් හදාගන්න නීවරණ ධර්ම යටපත් කරලා, ඊළඟට නීවරණ ධර්ම යටපත් කරලා චිත්ත ඒකාග්‍රතාවයක්, චිත්ත සමාධියක්, හිතේ සැනසෙල්ලක් හදාගන්න එයාට බැරි වෙනවා. ඇතුළාන්තෙන් කරගත්ත කර්මයකින් එයාගේ ඒ හිත වහලා තියෙනවා. ඒවට කියනවා කර්ම ආවරණය සමන්නාගතයි කියලා. කර්ම ආවරණය වුණා. එතකොට මෙතන බලන්න ඕනේ මෙන්න මෙහෙම එකක් තියෙනවා. මොකද්ද මේ මෙතෙන්ට කරන්න කියේ? දැන් පංචානන්තරිය කර්මය කරපු එක්කෙනාට මොකද්ද කාමච්ඡන්දේ දෙන්නේ? තීන මිද්දී දෙන්නේ? පටිඝේ දෙන්නේ? විචිකිච්ඡාව දෙන්නේ? මොකද්ද මෙතෙන්ට එන්නේ? ද්වේෂ මූලික හිතක් හැදෙනවා. මෙයාට දේශමූලික හිතක් හැදෙනවා. තමාට තමා කෙරෙහිම දේශයක් හැදෙනවා. ඒක සියුම් විදිහට එනවා. ඒක ආපු ගමන් එයා පටිගෙන් ආවරණය වෙනවා. අනිත් එක තමයි අහලා ඇති උද්දච්චේ කුක්කුච්චේ කියලා ගත්තේ. උද්දච්චේ කියලා කියන්නේ හිතේ ඇවිස්සිච්ච ගතිය. කුක්කුච්චේ කියලා කියන්නේ තමන් කරපු දේ, තමන් කරපු නරක දේවල් හිතට ඉලිප්පිලා එනවා. ඒක යට කරන්න බෑ. හරියට කියනවා නම් දැන් අපි මේ මෙහෙම බලන්න, උණුව වාජනයක මේ වාජනයකට වතුර දාලා යටින් ගින්දර දැම්මම වතුර එක උතුරනවනේ. ඒ උතුරනකොට වතුරක පෙන දානවා නම් ඒක සංසුන් වෙලා නැහෙනේ. වතුරේක පෙන දාන්න නැතුව සම්පූර්ණ පෙන හිඳිලා, ඒ වාගේම වතුරේක කූල් වෙලා නිෂ්කලංක වුණායින් පස්සේ තමයි අපිට භාජනය වුණත් අපේ මූණ බලන්න පුළුවන්කම තියෙන්නේ. නිෂ්කලංකන්නේ කණ්ණාඩිය වගේ යටින් හැම වෙලේම එනවනම් බුබුලක්. යටින් කැකෑරි කැකෑරි වතුර උණුවෙවි උණුවෙවි උඩට එනවනම් ඒක කැළඹිච්ච වතුරක්නේ. සමහර වෙලාවට ගුජු ගුජු ගාලා උතුරන අවස්ථා තියෙනවා. ඒක ඉතින් හොඳට පැහැදිලිනේ. සමහරලාට එච්චර නැති වුණත් සංසුන් වුණත් ටික ටික උතුරන ගතියක් ඇතුලෙන් තියෙනවා. බුබුලු දාගෙන එන දැන් ඔය කේතලයක් වතුර කේතලයක් ඔය මේ ඉලෙක්ට්‍රික් එකට ගහලා වතුර උණු කරනකොට තියෙනවනේ, පේනවනේ අර වතුර උඩට එනවා පෙන දාන. ඔය වගේ මේ කරපු වරද කරපු කර්මය පිළිබඳව බාහිර ලෝකයට හොරෙන් බාහිර ලෝකයට දන් නැතුව ඇතුළාන්තෙන් එයා කනස්සලු වෙනවා, විචිකිච්ඡාවටපත් කනස්සලු වෙනවා, කුකුසයටපත් වෙනවා. ඒක දේශය දේශයකට යන ඕක හැම වෙලේම තියෙන. ඕක නැති වෙන තාක් නැති වෙන්නේ නැහැ. ඕක නැති වෙන්නේ නැහැ. ඒක නිසා කර්මයෙන් එයාගේ ජීවිතය සම්පූර්ණ ආවරණය වෙලා තියෙන්නේ. මොකක් හරි කරන්න ගියත් ඒක ඉස්සරහට ගන්න. හරි භයානකයි මේක. හරි භයානකයි. උදාහරණයක් කොහොමද ගන්නෙ? උදාහරණයක් බලන්න. දෙව්දත් තෙරුන් වහන්සේට ධ්‍යාන තිබුණා. ධ්‍යාන පාවිච්චි කළා, අභිඥා පාවිච්චි කළා තමයි ඔය අජාසත් රජතුමා තමන්ගේ පැත්තට නතු කරගත්තේ. මානසික ශක්තිය, මානසික ධර්ම ශක්තිය නොමනා විදිහට පාවිච්චි කරා. දැන් ඒ විදිහට එකක් වුණා. ඒ දෙව්දත් තෙරුන් වහන්සේට තිබිච්ච ධ්‍යාන ටිකත් අභිඥා ටිකත් ඔක්කොම නැති වෙලා. සංඝ භේදයක් කළා. බුදුරජාණන් වහන්සේගේ ඇඟේ දේශ ලෙව්වා. ඒ වාගේම තමයි පිතෘඝාතනයකට අජාසත් රජතුමාව පෙළඹෙව්වා. ඒ වගේ ගොඩාක් පවකම් සිද්ධ කරා. බැඳුණා අර පංචානන්තරී කර්මය. ඒක නිසා දෙව්දත් තෙරුන් වහන්සේගේ හිතට ආය කවදාකවත් මේ ජීවිතයේදී සමාධියක් එන්න බෑ. එන්නේ නැහැ. තිබිච්ච එකක් නැති වෙනවා. අනිවාර්යම නැති වෙනවා. ඊළඟට අජාසත් රජතුමා බණ අහනවා. අජාසත් රජතුමා බණ අහන්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කරනවා. ඒක සුළුපටු බණක් නෙවෙයි. සාමාන්‍ය ඵල සූත්‍රය දේශනා කරනවා. සාමාන්‍ය ඵල සූත්‍රය කියලා කියන්නේ බොහෝම ගැඹීර සාන්දිට්ඨික ධර්ම විපාක කියලා දෙන සූත්‍රයක් දීගෙනිකාය තියෙනවා. ඔය සූත්‍ර දේශනාව සාමාන්‍ය කෙනෙක් ඇහුවනම් ඒ ඉඳගෙන ඉන්න ආසනයේම සෝවාන් වෙනවා. පෙර ශක්තිය තියෙන ධර්ම ශක්තිය වැඩිලා තියෙනවනම් රහත් වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ සෝවාන් මාර්ගඵල කියන්නේ ඒම් කරගෙන නෙවෙයි ධර්ම දේශනා කරන්නේ. උන්වහන්සේ හැම වෙලෙම ධර්ම දේශනා කරන්නේ කෙලවරේම තිබෙනා රහත් මාර්ගයේ දක්වා, රහත් ඵලයේ දක්වා දේශනා කරන්නේ. හැබැයි ගන්න එක්කෙනා ගේ තිබෙනා හිතේ මට්ටමට අනුව සීල සමාධි ප්‍රඥා වැඩිලා තියෙන ප්‍රමාණයට අනුව රහත් වෙන අයත් ඉන්නවා, අනාගාමී වෙන අය ඉන්නවා, සකෝදාගාමී වෙන අය ඉන්නවා, අඩුම වශයෙන් සෝවාන් වෙන අය ඉන්නවා. ඒ ධර්ම දේශනාව ඇහුවා නම් අනිවාර්යයෙන්ම ගිහියෙක් නම් රාජකාරි බහුල වැඩ කටයුතු බහුලයේ කෙනෙක් ඒක ඇහුවනම් සෝවාන්. ධ්‍යානයක් ලබන එකද වටින්නේ සෝවාන්ගනේ. සෝවාන්ගනේක වටිනවා. නමුත් ඒ සෝවාන් ඵලයට පත්වෙන්න බැරි වුණා. මොකක් නිසාද? කර්මයෙන් අජාසත් රජතුමාගේ හිත වහලා තියෙන ජීවිතේ ආවරණය කරලා තියෙන. ඔන්න කර්ම ආවරණය වෙච්ච එක. ඒ ඇවිල්ලා තවත් තියෙනවා කතා. ඉතින් ඔය බුදුරජාණන් වහන්සේගේ කාලයේ ඔය අම්මල තාත්තලා ඝාතනය කරලා මහණෙන්නට ආපුවා හිටියා. බුදුරජාණන් වහන්සේ මෙහෙම එකක් කරා. මේ අම්මා තාත්තා ඝාතනය කරලා එන අය මහණ කරන්න එපා කියලා ශික්ෂාපද පැනෙව්වා. ඒ කියන්නේ ඒවාගේ අයට මේ ශාසනයෙන් පංචානන්තරිය කර්මය කරපු අයට මේ ශාසනයෙන් අම්මා මරපු තාත්තා මරපු ඔය පංචානන්තරිය කර්මය සංගවේදී කරපු අයට මේ ශාසනයෙන් ප්‍රතිඵල ගන්නට බෑ. ඒ නිසා මහාන කරන්න එපා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ මේක අකරුණාවෙන්ද කරලා තියෙන කරුණාව නෑ, කරුණාවෙන් කරේ. එයාට ප්‍රතිඵලයක් ගන්න අමාරු. එහෙම එකක් තියෙනවා. ඕකත් බුදුරජාණන් වහන්සේගේ කාලේ සිද්ධ වෙච්ච දේවල්. ඊළඟට බලමු මෙහෙම. බලන්න මේ කර්මාවරණයේ තියෙන සැර. අපේ ජීවිත කාලේ දැන් ඔය කිව්වේ බුදුරජාණන් වහන්සේගේ කාලේනේ. අපේ ජීවිත කාලේ අපි අරණ්‍යවාසී භික්ෂුන් වහන්සේලා හැටියට බුද්ධ ශාසනයේ භික්ෂුන් වහන්සේලා හැටියට ඉතින් අපිට අත්දකින්න ලැබෙන දේවල් තියෙනවා. ඔය පන්සල් වලට ආරණ්‍ය සේනාසන වලට මහාන වෙන්න කට්ටිය එනවා. ඔය තරුණ අය මැදි වයස අය එකපාරම ඉස්සර කාලේ වගේ මහාන කරන්නේ නැහැ. මහාන කරන්නේ නැත්තේ ඉන්දියානු සමාජෙ නෙවෙයි. මේ තියෙන්නේ මිනිසුන්ට බිම වාඩි වෙන්න බෑ. ඉන්දියානු සමාජයේ එහෙම නෙවෙයි. ඉන්දියානු සමාජයේ පොඩි කාලේ ඉඳලාම මේ ළමයි බිම වාඩි වෙන්නේ. ඒ වගේම කොරියාව කියන රටේ සමහර මිනිස්සු බිම වාඩි වෙන්නේ ඔය පැදුරු දාලා දෙන්නේ. ඉන්දියාවට ගියාන් පස්සෙත් බිම වාඩි වෙන්නේ. සරල දෙයකින් ජැපෙන්න පුළුවන්. හැමතැනම එළවලු බත් ආදි දේවල්, රොටි ආදි දේවල් තියෙනවා. දුප්පත් මිනිසුත් ඉන්නවා, පොහොසත් මිනිසුත් තියෙනවා. ඡන්ද දෙන එකේ හොඳ පුරුද්දක් ඔය ඉන්දියානු අයට තියෙනවා. ඒ පුරුද්ද අපිටත් තිබෙනවා. තායිලන්තේ, බුරුමේ, ඒ ආශ්‍රිත රටවල්. බටහිර රටවල්වල එහෙම කෑම දීම පුරුද්දක් නැහැ. බිම වාඩි වෙන එකත් එහෙම හොඳට පුරුදු වෙලා නැහැ. ඒක නිසා මේ සරල ජීවිතෙන් ඈත් වෙලා තියෙනවා. සාමාන්‍ය ජීවිතෙන් ඈත් වෙච්ච අයට මේක හරි අමාරු. ඒ නිසා යම්කිසි කෙනෙක් මහාන වෙන්න, පැවිදි වෙන්න ස්ථානයකට ආවම එයා එකපාරව මහාන කරන්නේ. එයා මොන වගේ කෙනෙක්ද? මහාන වෙන්න සුදුසුයිද? එහෙම නැත්නම් යම්කිසි හොරකමක් කරලා ආපු එක්කෙනෙක්ද? ඇත්තටම ශ්‍රද්ධාවෙන් ආපු එක්කෙනෙක්ද? අම්මා තාත්තගෙන් අවසර අරන් තියෙනවද? නෑදෑයෝ කවුරු හරි වගේ කියන්නේ ඉන්නවද? ඉතින් ඊටත් වඩා සමහරලාට ණයක් අරගෙන ණයෙන් බේරෙන්න එනවද? ඔය වගේ කරුණු කාරණා ගොඩාක් මේ පැවිදි වෙන්න එන කෙනා ගැන සලකන්ට හොයන්ට ඕනේ. ඒක නිසා ටික කාලයක් තියාගන්න. ඒ තියාගන්න අතරතුර මේ ඔය පොතපත කියලා දෙන්න. සාමනීර වර්ණදහම් පොත. ඔය කියලා දෙන අතරතුර එයාගේ චර්යා රටාව බලන්න. එයා යන විදිහ, කෑම කන විදිය, වටපිට බලන විදිය, ඕවා ඔක්කොම චෙක් කරන්න, පරීක්ෂා කරන්න. ඔය යනකොට දැනගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඉතින් ගොඩක් කාලයක් සේනාසන වලට ඇවිල්ලා සීල් සමාදන් වෙලා ස්වාමින් වහන්සේලා ආශ්‍රය කරලා පුරුද්දක් තියෙන අය ඒ තරම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ දන්න කෙනෙක් කිනානේ. එතකොට නමුත් සාමාන්‍ය කෙනෙක් ගැන එහෙම සලකන්නේ නැහැ. හොඳට බලන්න. ගොඩක් අය හොඳයි. හැබැයි සමහර අවස්ථාවලදී තිබෙනවා මේ විශේෂිත චරිත තියෙනවා. හිටපු ගමන් නැගිටලා යනවා. කෑම කකා ඉන්නකොට බත් පිඟානේ තියලා යනවා. එකපාරම ගිහිලා අත හොදනවා. වන්දනා කර කර හිටියොත් එහෙම ගාථා කියන භාගයක් අතර නැගිටලා යනවා. ඒ වගේම තමයි කතා කර කර හිටපු ගමන් එකපාරම කතාවෙන් නවත්තලා යනවා. අතුක ගා හිටියා නම් එකපාරම අතු ගාන එක නවත්තලා වෙන එකක් කරනවා. මල් හදා හදා හිටියා නම් මල් කඩ කඩ හිටියා නම් ඒක ඉක්මනට නවත්තනවා වෙන එකක් කරනවා. මේ වගේ යම්කිසි කෙනෙක් හැතිරෙනවා නම් එයාගේ තියෙන්නේ අසාමාන්‍ය ගතියක්. ඒ අසාමාන්‍ය ගතිය මොතන හිතන්න. දැන් මෙහෙම බලකොට ඔය අපේ සේනාසන වලට ඇවිල්ලා හිටපු අය ඔය වගේ ගති ලක්ෂණ තිබිච්ච අය හිටපු ගමන් නැති වෙලා යන. නැති වෙලා කියලා කියන්නේ අතුරුදහන් වෙනවා යන්න ගිහින්. එහෙම කීප අවස්ථාවකදී ඔය වගේ චරිත හම්බෙලා තිබෙනවා. ඔය සේනාසනට ඇවිල්ලා ඔය කාලය තුල ඔහම ඉන්න කාලය තුල ඔය එහෙම හැදෙනුට මෙයා එකපාරම ගිහිල්ලා. දවසකට දෙයකට සතියකට අමාරකට පස්සේ පොලිසියෙන් එන හොයාගෙන මෙයා එක්ක අම්මා මරලා එහෙම නැත්තම් තාත්තා මොකක් හරි බරපතල කර්මයක් කරලා. ඇයි අරයාගේ අර ඇයි එකපාරම වෙනස් වෙන්නේ? කර්ම ආවරණය නිසා එයා කරන වංචාව, එයා කරන්නා වූ අකටයුත්ත හිත ඇතුලෙන් නිකන් අර වතුර හලිය බොයිල් වෙනකොට උතුරනකොට අර උඩට ගහනවා එනවනේ, මේ පෙන වගේ උතුරනවනේ. ආන්න ඒ වගේ ටික වෙලාවක් යනකොට එක පාරම අර තමන් කරපු දේ මතකයට ඇවිල්ලා දැවිල්ලක් එක්ක යාට හිත උඩට දාන. එතකොට ඉන්න බෑ. එයා ඉක්මනට මල් හදා හදා හිටියනම් වෙනස් කරනවා. කතා කර කර හිටියනම් යා. බත් කකා හිටියනම් එක පාරම ගිහලා අතෝද. ඒක තමයි හැටි. ඒ මානසික ස්වභාවය. ඒක නිසා කර්මාවරණයෙන් ආවරණය වුණාද, කර්මාවරණයෙන් වැහුණාද ධර්මාබෝධය කරගන්න බෑ. ඔන්න එකක්. මේ ඔය පළවෙනි මේක බොහෝම බරපතලයි. බොහෝම බරපතලයි. හරි පරිස්සම් විය යුතුයි මේ කාලේ. හේතුව ඔය ස්පිතාලවලට ගිහිල්ලා ඔය මේ තියෙනවානේ ඔය බට ගහලා එන්නකොට අම්මලා තාත්තලා සම්බන්ධයෙන් ඔය කටයුතු කරන්න ගියාන් පස්සේ ඔය ප්‍රශ්නයක් උත් වෙනවා. ඔය කර්මාවරණයෙන් යුක්ත වෙච්ච එක්කෙනාට මේ ධර්මාබෝධය කරගන්න අමාරුයි. ඊළඟට තිබෙනවා තව එකක් තිබෙනවා මේ ඒකට කියනවා කෙලෙස් වලින් ආවරණය වෙනවා. කෙලෙස් ආවරණය කියලා කියන්නේ මේකයි. කෙලෙස් ආවරණය කියලා කියන්නේ සමහර අය නියත මිත්‍යා දෘෂ්ටිකයෝ කර්මයක් කර්මඵලයක් විශ්වාස කරන්නේ නැහැ. ධර්මයක් හේතුවක් විශ්වාස කරන්නේ නැහැ. මෙලොවක් පරලොවක් අදහන්නේ නැහැ. පෙර කරපු කර්ම ශක්තියක් නිසා මෙලව උපදුනා කියලා එහෙම පිළිගැනීමක් නැහැ. මේ ජීවිතයේ කරන්නා වූ කර්මයක ප්‍රතිඵලයක් හැටියට ඊළඟ ජීවිතේ උපදිනවායි කියලා එහෙම උප්පත්තියක් විශ්වාස කරන්නේ නැහැ. මැරලා ගියාට පස්සේ අපි එතනින් ඉවරයි කියන ඒ තදබල අදහස ඔබ තියෙන. ඔයාට කියනවා කර්මය කර්මඵලයේ විශ්වාස කරන්නේ නැති, හේතුව ඵලයේ විශ්වාස කරන්නේ නැති තද මිත්‍යා දෘෂ්ටිකයෝ. එවැනි අයට නියත මිත්‍යා දෘෂ්ටික අයගේ ඒ තිබෙන්නා වූ තදබල ක්‍රේසේ නිසා ඒ අයට ධ්‍යාන එන්නෙත් නැහැ, මාර්ගඵල හැදෙන්නෙත් නැහැ, සද්ධාවක් උපදින්නෙත් නැහැ. එතකොට මේ දෙවෙනි කාරණේ මොකද්ද? කර්මයෙන් ආවරණය වෙනවා. මේ පළවෙනි එක කර්මයෙන් ආවරණය, දෙවෙනි එක කෙලෙස්යන්ගෙන් ආවරණය වෙනවා. කෙලෙස්යන්ගෙන් නියත මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ බරපතලම එකක්. ඒ සමහර වෙලාවට ඔය නියත මිත්‍යා දෘෂ්ටික ගති තියෙන අය අපේ සමාජය තුලත් ඉන්නවා. මේ ඒ සමාජය තුල ඉන්න දැනගන්න පුළුවන්. ඔය කතා කරනකොට ඒ එයාගේ තියෙන මෙහෙම මම කර්මයක් කර්මඵලයක් විශ්වාස කරන කිව්වේ නැතත් ඒගොල්ලන්ගේ තිබෙනවා හැටියක්. කර්මයක් කර්මඵලයක් විශ්වාස කරන්නේ අපි හොඳට කාලා බිලා අම්බ කරගත්තා, කෑව බිව මැරලා ගියා, එතනින් ඉවරයි. ওই වගේ තිබෙනවා. සමහර ලාට නිකන් අර නිකන් මේ නිකන් අර පඬිතුයෝ වගේ නිකන් අර පෙනී හිටින්ටත් නිකන් ওই බොරුවට එහෙම කියන අයත් ඉන්නවා. හැබැයි ඇතුලෙන් එහෙම විශ්වාස කරනවා මේ බයයි. නමුත් සමහර අය ඉන්නවා මේ ඔය කනවා බොනවා ඔයේ ඉන්නවා කිසිම හිතකට මෙලුවක් පරලොවක් හැංගීමක් එහෙම මුකුත්ම නැහැ. සත්තු මරනවා කියන එකේ එහෙම මුකුත්ම බයක් එහෙම නැහැ. ආන්නේ නීති මිත්‍යා දෘෂ්ටිකායට බන කියන්න යන්න හොඳ නැහැ. ඒ අයට බන තේරුම් කළ දෙන්න යන්නත් ඒක ගැළපෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ කාලෙත් ඔය නියත මිත්‍යා දෘෂ්ටික අයට ධර්ම දේශනා කරන්න බුදුරජාණන් වහන්සේ එහෙම උත්සාහ කරෙත් නැහැ. ආවොත් කෙනෙක් එයාට යම්කිසි විදියකින් ඇතුළාන්තයේ එයාගේ මානසික ශක්තිය හොඳට තිබුණොත් එවැනි කෙනෙකුට පිහිට වෙනවා ඇරෙන්ඩ බුදුරජාණන් වහන්සේගේ අනි ශ්‍රාවකය වුණත් එහෙම උත්සාහ කරන්නේ. මේ කාලෙත් එයා ඉන්නවා. හැබැයි කියලා දෙනවා කර්මයේ කර්මඵලයේ කියලා දෙනවා. ඇහුවොත් පිහිට වෙනස් කරගත්තොත් ඒ අයට එතනින් ඉස්සරහට යන්න පුළුවන්. කර්මාවරණය වගේම කිලේසාවරණෙන් ආවරණය වුණාම ඔය කොච්චර බණ තිබුණා, කොච්චර බණ කිව්වත්, කොච්චර භාවනා වැඩසටහන් කරත්, කොච්චර සීල සමාදාන වැඩසටහන් කරත් ඒ අයට ඕකේ කිසිම අබමල් රේණුවක පිහිටක් හැදින්නේ නැහැ. ඔන්න මේ කිලේසාවරණෙන් යුක්ත වෙච්ච කෙන ධානයක් ඉන්නේ නැහැ. ධාන හිත සමාධියක් හැදින්නේ නැහැ. විදර්ශනා හැදෙන්නෙත් නෑ. කිලේසාවරණින් යුක්ත වුණාන් පස්සේ ඒක එක ආවරණ. අනිත් එක තමයි මේ ඒකට කියනවා කර්මයෙන් ආවරණය වෙනවා වගේම විපාකයෙන් ආවරණය වෙනවා කියලා. විපාක ආවරණයකින් යුක්ත වෙනවා. විපාක ආවරණය කියන්නේ මොකක්ද ඇත්තට? විපාක ආවරණය කියලා කියන්නේ මෙහෙම එකක් තියෙනවා. අපි ඔය අපි හැම එක්කෙනාගේම ජීවිතවල තිබෙනවා හිත ඇතුලේ මූල මේ මනෝමූල ධර්ම ශක්තියක් තිබෙනවා. ඒ මූල ධර්මය හොඳ හයි එකක් වෙන්න ඕන. එහෙම වුණොත් තමයි මේ පුළුවන්කම තියෙන්නේ ධර්මාබෝධය කරගන්න. ඒක කොහොමද කියන්නේ? මෙහෙම හිතමු බලන්න. මේ රත්තරන් වල තියෙනවා, මං අහලා තියෙනවා. ඒ වගේම තමයි මේ ඔය වීඩියෝ වලත් මම ඔය වැඩසටහන් දැකලා තියෙනවා. රත්තරන් වල තිබෙන හොඳ පියෝ රත්තරන්, දඹ රත්තරන් කියලා කියනවා. පියෝ රත්තරන් ඊළඟට තියෙනවා. ඒවා මනින්නේ කැරට් වලින් 24 තිබෙනවා, 22 ඔය වගේ තියෙනවා, කැරට් 20, 18 ඔහොම තියෙනවානේ. එතකොට බලන්න හොඳම හැබැයි යම්කිසි දෙයක් හදනකොට ඒකේ භාණ්ඩේ කැඩෙන්නේ නැති වෙන්න යම්කිසි මොකක් හරි තඹ මිශ්‍රණයක් කරනවායි කියලා අහලා තියෙනවා. වෙන ලෝහ ආර්ගයක් දාලා. ඒ කියන්නේ ඒ භාණ්ඩේ කැඩෙන්නේ නැතුව තියාගන්න. හැබැයි වටිනාකමෙන් ගත්තොත් එහෙම වෙනත් ලෝහයක් දාන්න දාන්න වටිනාකම අඩු වෙනවා. ඒ වගේ පියෝ රත්තරන් වල තිබෙනවා හයියේ හොඳ හොඳ බැබලෙන ගතියක් තිබෙනවා. අපේ මන මේක උදාහරණයක්. මනසේ මේක උදාහරණයක්. මේ හිතේ රත්තරන් හොයන්න යන්න එපා. දැන් අපි උපදිනකොට උපදිනවා අපිට තියෙනවා හයිය හිත් කියලා જાතියක් තියෙනවා. බලවත් හිත් තියෙනවා, දුර්වල හිත් තියෙනවා. බලවත් හිතක් හැදෙන්නේ බලවත් පිනකින් උපදින්න. දුර්වල හිතක් හැදෙන්නේ දුර්වල පිනකින් උපදිනවා. හැබැයි අපි ඔක්කොම ඉන්නේ මනුස්ස ලෝකේ. දැන් බලන්න මේ මනුස්ස ලෝකේ සමහර අය ඉන්නවා පොඩි කාලේ ඉඳලාම කටින් කෙලවෙක් කරිනවා. පිහදා ගන්න තීරින්නේ නැහැ. ඇස් හිට මෙහෙට වෙලා තියෙනවා. ඒ වගේම කන් ටිකක් හිට මෙහෙට වෙලා තිබෙනවා. ඇදකුදු කියන එක නෙවෙයි. දකින්නදී, පේනදී, අපිට ඇහෙනදී මේ හතර වටේ තියෙන දේවල්. ඒක ඇත්තක් නේ. ඒක අපි තේරුම් ගන්න ඕන. ඇයි මෙහෙම උපදින්නේ? සමහර අයගේ තියෙනවා හරි පිරිසිදු කන්. ඇස් කොණ්ඩය මූණ නිකට අතපය හරි නිරෝගිමත්. හරි මොහොතට දී පිහිටනවා. ඒ වගේම තමයි සමහර අය ඇදකුද වෙලා. කන් ඇදයි, ඇස් ඇදයි, කට තොල ඇදයි, අතපය වකුටුයි. මේ අතපය වකුටු වෙන්නේ නිකන් නෙවෙයි. ඔය ඉතින් අපි ඉංග්‍රීසි වචනයක් දාලා ඕක අහවල් ලෙඩේ, මේ ලෙඩේ, අර හේතුව, මේ හේතුව, මේකේ තිබෙන්නව මේ කියන්නම් ඩිෆිසියන්සි එකක්, මේක ඩිෆිසි ඔහොම ಜಾති කියනවනේ. ඔය ඉංග්‍රීසි වචන කොච්චර දැම්මත් ඉංග්‍රීසි වචන හයි කරලා කොච්චර ඔය තියෙන මේ ලැටින් වචන දාලා ජර්මන් වචන හයි කරලා ඔය තිබෙන්නා වූ දේවල්ට නම් කරාට ඔකේ ඇතුළහන්තියේ තියෙන්නේ මොකද්ද? එයා කරපු කර්මයේ තමයි ප්‍රොඩක්ට් එක මේ. කර්මයේ ප්‍රොඩක්ට් එක තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. ඕක ඉංග්‍රීසි වචන දාලා ජර්මන් වචන ලැටින් වචන දාලා වහන්න බෑ. යාදිසං වපති බීජ. ව්‍යංකසි ආකාරයකට යා බීජ වැපුරුවාද පාදිසං හරති පලං. එයා ඵලයේ ගිනලා තියෙන මේ විදිහටයි. ඒකයි කර්මයේ කර්ම ඵලය. ඒකයි හේතු ඵල ධර්ම. දැන් එතකොට ඇස් පේන්නේ නැති අන්ධ වෙච්ච ගොළු බිහිරි අය නිකන්ද? ඒගොල්ලෝ ඇවිල්ලා තියෙන යම්කිසි හීන කර්මවලින්. අඩු කර්මවලින්. ඒකට කියනවා වෙන වාක්‍යයක් අපි භාවිතා කරන වචන. ඒකට කියනවා අහේතුක, ද්වි හේතුක, ත්‍රි හේතුක පුද්ගලයෝ කියලා. සමහර අහේතුක පුද්ගලයෝ ඉන්නවා. මනුස්ස අහේතුක, ඒ වගේම ද්වි හේතුක, ත්‍රි හේතුක. හැබැයි මේ කතාව කියන්න ගියන් පස්සේ ගොඩාක් ලොකු විස්තරයක් වටයක් යනවා. නමුත් මම මේ වචන ටික විතරක් කියනවා. අහේතුක, ද්වි හේතුක කර්ම, ඒ කියන්නේ කර්ම වලින් විපාකයෙන් ඒ හිතකින් උපදිච්ච අයගේ මනෝමූල ධර්මය හරි ශක්තිය අඩුයි, හයිය අඩුයි. අර පියෝ රත්තරන් වගේ නෙවෙයි. එවැනි අයට බණ දේශනා කරාම ගැඹුරු ධර්මයක් එහෙම කියලා දුන්නම ඒක වදින්නේ නැහැ. ධ්‍යාන ධර්ම එහෙම කියලා දුන්නට ඒක යන්නේ නැහැ. එවැනි අවස්ථා තියෙනවා. මාර්ගඵල ධර්ම අවබෝධය කරගන්නට හයිය නැහැ. හැබැයි ඔය දානමාන පින්කම් කරන දේවල්, සාංඝික දාන පින්කම් කරන දේවල්, මල් පූජා, බුද්ධ පූජා, අටවිසි බුද්ධ පූජා, තිසැත්තෑ ඥාන වන්දනා, දඹදිව වන්දන, ඕවනම් කරන්න පුළුවන්. එහෙම තියෙන්න එපායි. හැබැයි ඊට වඩා ඉහළ තලයකට යාගන්ට ඒගොල්ලන්ගේ ධර්මය ශක්තිය අඩු, බලය අඩු. ඒ නිසා අපි කියනවා ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් තිබෙන එක්කෙනා ඇඟ කොහම වුණත් ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් තියෙන එක්කෙනාගේ හිත ධර්මයක් වද්දන්ට හරීම හොඳ මානසික ස්වභාවයක් කියලා. එනිසා ත්‍රි හේතුක ප්‍රතිසන්දියකින් යුක්ත වෙච්ච එක්කෙනාට වණ දේශනා කරනකොට ගැඹුරු ධර්මය අල්ලනවා. නාම රූප ධර්ම, ඊළඟට ඔය තිබෙන්නා වූ හේතුඵල ධර්ම, කර්මයේ කර්මඵලයේ කියලා දුන්න මේවාහිම හොඳට තේරෙන ගතියක්, වැටහෙන ගතියක්, හොඳට අවබෝධ වෙලා හිතට පළපදියම් වෙන ගතියක් ඒකේ තියෙනවා. අභිධර්ම කාරණාවක්, චිත්ත චෛතසික ධර්ම, ඊළඟට නාම රූප ධර්ම, සීල සමාධි ප්‍රඥා කරුණු, ඔය වගේ දේවල් මේවා විස්තර කරලා කියලා දෙනකොට හොඳට අල්ලන ගතියක්, තේරෙන ගතියක්, වදින ගතියක් තියෙනවා. එහෙම වෙන්න හේතුව මෙයාගේ හිත හොඳ බලවත් කර්මයක විපාකයක්. ඒ කියන්නේ භවාංග හිත ප්‍රතිසන්දිසිත, ප්‍රතිසන්දිසිත සමාන භවාංග සිත හොඳ හයයි. ඒක ඇවිල්ලා විපාකයක්නේ. ඒ විපාකය හොඳ නිසා එම් පුළුවන් වෙන්නේ. හැබැයි මෙතන කතා කරන්නේ ආවරණය කියන එකනේ. විපාක ආවරණය වෙන්නේ මොකද්ද? දුර්වල කර්ම, අඩු කර්ම, හයිය නැති කර්ම සිද්ධ කරලා එයා මේ ජීවිතයට එන්නේ හයිය නැති අඩු දෙහේතුක හරි අහේතුක හරි කර්මයකින් එන්නේ. එහෙම ආවන් පස්සේ එයාට කියනවා විපාකයකින් ආවරණය වෙලා ඉන්නේ කියලා. එවැනි අයට මහාන වෙන්න කමක් නැහැ. පැවිදි වෙන්න බුදුරජාන් වහන්සේ එහෙම තහනමක් නැහැ. හැබැයි ඒ වගේ අයට වැඩිපුර දෙයක් කරන්න අමාරුයි. හැබැයි පැවිදි වෙන්න පුළුවන්. තව එකක් තියෙනවා විපාක ආවරණය ගැන හිතනකොට මෙහෙම. දැන් බලන්න ඔය ත්‍රිසංගත සත්තුන්ට වාසාවක් තීරෙන්නේ නැහැ. ඒ වගේම බණ කිවට තීරෙන්නේ නැහැ. ඒ කියන්නේ ආවරණය විපාකාවරණයක්. මනුස්ස ලෝකේ නම් දිහේතුක මේ අහේතුක දිහේතු. අනිත් එක ත්‍රිසංසත්තු, ඔය නාගයෝ, ඔය වගේ අයට, පෙරේතයෝ, ඔය වගේ අයට මේ ඔය වගේ අයගේ උප්පත්තිය හරි බාල, ඒ වගේම අඩු. ඒක නිසා ඒකින් මේ විපාකයෙන් ආවරණය වෙනවා. ඔන්න දැන් එතකොට මේ කරුණු තුනක් කිව්ව. මොකද්ද? කර්මාවරණයෙන් යුක්ත වුණාම ධර්මාවදී කර අවබෝධී කර ගන්නට අමාරු. කෙලෙසාවරණේ වට නියත මිත්‍යා දෘෂ්ටිකේ ඉදිරිපත් වුණාම කොච්චර බණ දේශනා කරත් කොච්චර ලවුඩ් ස්පීකරේ දාගෙන කොච්චර දුරින් ළඟ ඉඳගෙන මොන හාමුදුරුවෝ කිව්වත් අමාරු. අනිත් එක තමයි මේ විපාකාවරණේ. විපාකාවරණේ ඒකේ තියෙනවා මෙහෙම එකක්. විපාකාවරණේ ඇවිල්ලා ඉස්සරහ කරපු එකක් නේ. පරණ එකක් නේ. ඒකේ මෙහෙට ආවම අර හැබැයි මේ ලෝකෝත්තර ධර්ම අවබෝධ කරගන්න පරිසරේ නැති වුණාට එයාට හොඳ කුසල කර්ම කරගැනීමේ අවස්ථාව හදාගන්න පුළුවන්. එහෙම අවස්ථාවක් තියෙනවා. ඊළඟට අනිත් කාරණේ තමයි අපි කොච්චර භාවනා කරන්න සිල් සමාදන් වෙන්නත් කිව්වත් යන්නේ නැත්තේ අසද්ධාව. ඒ කියන්නේ සමහරගේ හිතවල සද්ධාව නැහැ. එයා ත්‍රි හේතුක ප්‍රතිසන්දියෙක් වෙන්නත් පුළුවන්. දැන් එහෙම ඉන්නවනේ සමහර අයගේ කර්මාවරණයකුත් නැහැ. පංචානන්තරිය කර්මයේ කරලත් නැහැ මිනිස්සු හොඳයි. ඒ වගේම තමයි මේ නියත මිත්‍යා දෘෂ්ටිකත් නැහැ. ඉතින් කර්මයේ කර්මඵල විශ්වාස කරගෙන ඒ ඉන්නවා. එහෙම අයත් ඉන්නවා. ඊළඟට මිනිසයා විපාකාවරණයක් තියෙනවා කියලා කියන්නත් බෑ හොඳට. ඉතින් ඔය ගණිත ශාස්ත්‍රයේ පුළුවන්. ඊට පස්සේ විද්‍යාව ටිකක් ඔය තාක්ෂණය අර මේවා ඒවා ගොඩක් පුළුවන්. සියුම් දේවල් කරන්න පුළුවන් ගතිය තියෙන. එහෙම පොඩ්ඩක් දැනුමෙන් එහෙම අඩුපාඩුවකුත් නැහැ. ඕවත් තියෙනවා. හැබැයි සද්ධාවනේ. අරව ඔක්කොම ක්වොලිටි තිබුණත් සද්ධාව නැහැ. බුදුරජාණන් වහන්සේ කෙරේ පිළිගත්ත ඒ වගේම හොඳ බුදුරජාණන් වහන්සේට වඳින හිතන සද්ධාවක් එයාගේ හිතේ නැහැ. ධර්මයේ පිළිගන්න සද්ධාවක් එයාගේ හිතේ නැහැ. මේ වැඩේට නිකන් යන්තම් සද්ධාව තියාගෙන මදි. මේ යන්න අමාරු. මේක හිත පෙගෙන්න. හිතට හොඳට ඕජා වශයෙන් දැනෙන්න. හිතට ඇඟට දැනෙන. හොඳ පෙඟිච්ච ශක්ති සම්පන්න සද්ධාාවක් ඕනේ. මේ ධර්මයේ පුරුදු කරන්න. එහෙම නැත්තම් යන්නේ නැහැ. දැන් බලන්න. ඔය වැඩසටහනක් කරයින් පස්සේ මං කියවනේ ප්‍රායෝගිකව බලන්න ඕනේ කියලා. ඔය ගොඩාක් ඇඩ්වර්ටයිස් කරාට ඔය ඒ වගේම ඇඩ්වර්ටයිස්මන්ට් යවුවට නෝටිස් යවුවට පණිවිඩ යවුවට ඊමේල් යවුවට ඔය කොයි රටකවත් ඉන්නේ නැහැ. එහෙම ඉන්නේ නැහැ. වැඩසටහනකට ඉන්නේ ධර්මයේ සම්බන්ධ. හේතුව ඒක මේ හේතුවක් හින්දා වෙන්නේ. හේතුව තමයි අර කොච්චර තිබුණත් හිති සද්ධාවක් නේ. ගොඩාක් ඉන්න සද්ධාව නැති අය. ශ්‍රී ලාංකික සමාජයේ උපතින් බෞද්ධ සද්ධාව නැහැ. ඒ වගේම කර්මයේ කර්මඵලයක් කියලා දෙනවා. දහම් පාසලේ ගිහිල්ලා ඒවත් කරලා තියෙනවා. හැබැයි විභාගෙත් පාස් වෙලා තිනවා සද්ධාව නැහැ. සද්ධාව නැති නිසාවෙන් ඒකේ තිබෙන්නා වූ ඒක ඇවිල සද්ධා ඩිෆිසියන්ස් එකක්. සද්ධා අඩු එකක්. සද්ධා වුණතාල. හින්දාවෙන් ධර්මයේ කියලා දුන්නට සීල සමාධි ප්‍රඥා වැඩසටහනකට දැම්මම යන්නේ නැහැ. හැබැයි යන අවස්ථා තියෙනවා. ඒකත් කියන්න එපායි. ඔය පන්සලකට යන්නේ නැති, අරණ්‍යයකට යන්නේ නැති, සීල භාවනාවකට වැඩසටහනකට එන්නේ නැති, අහන්නේ නැති ඔය ඕම අය ඉන්නවා. පැත්ත පලාති දානෙකට එන්නේ නැති, දානයක් දෙන්න උදව් කරන්නේ නැති, ශ්‍රද්ධාව හීන ඔය අය ඉන්නවා. එක පාරම ඔන්න පන්සල් හොයාගෙන සේනාසම හොයාගෙන යන්න පටන් ගන්න. ඒවයි ඉන්නවනේ. ඒක වෙන්නේ හොයලා බලන්ද එක්කෝ එහෙම මම මේක හොයනවා. එහෙම විශේෂිත චරිත හිටපු ගමන් වෙනස් වෙන චරිත තියෙනවා. එහෙම හොයනවා මං හිමීට හොයන. ඇයි මේ මිනිස්යාට මෙහෙම ඉස්සෙල්ලා නැති සද්ධාව ඇයි ඇති වුනේ? හොයනකොට එකක් එක්කෝ කැන්සර් එකක් හැදිලා ළඟදි හොයාගෙන දොස්තරගෙන්. එහෙම නැත්තම් ළඟම හිටපු එක්කෙනෙක් මේ නැති වෙලා, එක්කෝ යාට බරපතල ලියුකේමියා හරි හාට් ඇටැක් හරි, එහෙම නැත්නම් අන්තිම අසරණ වෙලා, එහෙම නැත්නම් ඩිවෝස් එකක්, එහෙම නැත්නම් ළඟම තමන්ගේ දරුවා දැන් ලෙඩක් හැදිලා ගොඩ ගන්න බැහැ. ආන්න ඒ වෙලාවට මෙයාගේ හිත වෙනස් වෙනවා. කාන්තාවක් වෙන්න පුළුවන්, පිරිමික් වෙන්න පුළුවන්. එතකොට යනවා. එහෙම යනවා පිරිත් නූල්ද, පිරිත් පැන්ද, ආශිර්වාදද, විශ්වකර්ම, විශ්වශක්ති, ලංකාවේ, ඉන්දියාවේ මන්ත්‍ර ශාස්ත්‍ර, ඔය තෙල් බෙහෙත් හැම තැනටම යනවා. ඇයි? හේතුව ආවා, යම්කිසි හැඟීමක් භක්තියක් ආවා. මොකක් නිසාද ආවේ? දුක හින්දා. ජීවිතේට තදබල දුකක් ආවා. සද්ධාව මොන වගේ එකක්ද? සද්ධාවෙන්ට දුක්ඛ මූලිකා සද්ධානයි. ඒ කියන්නේ සද්ධාව උපදින්න දුකක් මුල් වෙන්න ඕනේ. සංසාරයේ පුරුද්දට සද්ධාවෙන්. සංසාරයේ පුරුද්දට සද්ධා වෙනවා. ඒ වගේම තමයි දුකක් මුල් කරගෙන සද්ධාව. මේ ජීවිතේ. එතකොට දුක්ඛ මූලිකා සද්ධාව ඇති වුණාම සත්පුරුෂ අය හම්බ වුණොත් එයා හොඳ පාරට වැටෙනවා. සත්පුරුෂ අය හම්බුනේ නැත්නම් එයා ඔය මන්තර ශාස්ත්‍ර කට්ටණ්ඩි ජ්‍යොතිෂ ඔය පැත්තට යනවා. බුද්ධ ශාසනයේ සද්ධාව හොඳට පළපදියම් වල හිතට ඇති වුණොත් බුද්ධ ශාසනය වැඩ ගන්න පුළුවන්. සමහරකට මහාන වෙන්න එනවා. කීකේ අතහැරලා යන්න යනවා. ඔය වගේ අවස්ථා තිබෙනවා. ඒ නිසා මේ කිව්වේ මොකද්ද? ධර්මයෙන් ප්‍රයෝජන ගන්නට, බුද්ධ ශාසනයෙන් ප්‍රයෝජන ගන්නට නම් මොකද්ද තියෙන්න ඕන? තව කාරණයක් තමයි සද්ධා. ඒක නිසා සමහර අයට සද්ධාව නැති වුණාම ඒක ආවරණයක්. ඒ සද්ධාව නැති වුණාන් පස්සේ බුද්ධ ශාසනය වැඩ ගන්න බෑ. ඒක නිසා එවැනි අයට කරන්න ඕන වෙන්නේ මොකද්ද? සද්ධාව නැති අයට විපස්සනා භාවනා আদি දේවල් නෙවෙයි කරන්න ඕනේ, සද්ධාව ඇති කරන වැඩේ කරන්න. පැහැදීමක් තුන්වන් කිරේ පැහැදීමක් හදන්න ඕනේ. ඒ වගේ දේවල් කියලා දීලා සද්ධාව ඇති කරයින් පස්සේ ආ හොයාගෙන යනවා. දැන් මං කාරණා කීයක් කිව්වද? හතරක් කිව්වා. පළවෙනි එක තමයි, ඒකට කියනවා මොකද්ද? කර්මයෙන් ආවරණය වුණාම ධර්ම ආපෝදී කර ගන්නට බෑ. ධ්‍යාන මාර්ග ඵල අවබෝධු වෙන්නේ නැහැ. දෙක, කෙලෙසුන්ගෙන් ආවරණය වුණාන් පස්සේ ධ්‍යාන මාර්ග ඵල ලබන්නට බෑ. මේ ශාසනයෙන් පිහිට ගන්න අමාරු. තුන, පෙර කරපු බරපතල කර්මවල එහෙම නැත්නම් අඩු කුසල කර්මවල විපාකයකින් ද්වේතුක ත්‍රිහේතුක ද්වේතුක අහේතුක වශයෙන් ඉපදුනායින් පස්සේ ඒ වගේ අයට මේ ශාසනයෙන් වැඩ ගන්නටත් අමාරු, මේ ඉස්සරහට ධර්ම ආභෝධය කරගන්නට බෑ. නමුත් එයාට පින් කරගන්න පුළුවන්. අනිත් කාරණේ තමයි සද්ධාව නැති එක. සද්ධාව නැති වුණාන් පස්සේ සද්ධාව නැති එක්කෙනාටත් මේ කොච්චර ස්වාමින්වහන්සේලා වැටී හිටියත්, කොච්චර බණ කිව්වත්, මොන සේනාසන තිබුණත් සද්ධාව නැති වුණාන් පස්සේ ඒක ගන්න පුළුවන්කම නැහැ. අනිත් එක තමයි මේ අනිත් කාරණේ තමයි, ඒකට කියනවා අච්ඡන්දික කියලා. අච්ඡන්දිකය කියලා කියන්නේ කැමැත්තක් නැහැ. ඒ කියන්නේ මේ කුසල කර්මවල මේ කැමැත්තක් නැහැ. දැන් ඔය අච්ඡන්දික ඡන්දය නැහැ. ඔය පොඩ්ඩක් සද්ධාවේම ජන්තම් ඔය පොඩ්ඩක් නිකන් අර තියෙන්නේ මේ තියනනේ අර කැටේකට බෙලෙක්කේකට ඔය ඩොලර් එකක් ඔය කාසි ටිකක් දැම්මන් පස්සේ ඒකේ සල්ලි නැහැ කියන්න බෑනේ. ඒකෙත් සල්ලි තියෙන එක සත ගන්න. ඒ හිලුවන් පස්සේ හෙල්ලෙනවා. හැබැයි ගොඩක් නේ. ඔය සමහර අයට තිබෙනවා ඡන්දය අඩුයි. කියන්නේ කුසල ඡන්දය අඩුයි. පින් කිරීමේ ඕනෑකම ඡන්දය අඩුයි. හැබැයි යම් කිසි දෙයක් තේරෙනවා. දැන් හොඳට අත්දකින් අත්දැකලා මේ මං හිතනවා මේ අපේ පින්වතුනුත් අත්දැකලා ඇති. සමහර අය ඉන්නවා යම් දානයක් දෙන්න කිව්වොත් ඒක දන්නවා පින් සිද්ධ වෙන බවක් දන්නවා. ඒ වුණාට කරන්න හිත දෙන්නේ නැහැ. ඡන්දයක් නැහැ. යම් කියලා කිව්වත් එන්නේ නැහැ. එන්නම් කියලා කියනවා එන්නේ නැහැ. අපි මේ දේ කරමු කියලා පටන් ගන්නවා නවතී. ආන්නේ වගේ ඇයිද කියනවා ඡන්දේ නැති කුසල ඡන්දේ අඩු කුසල ඡන්දේ හිමිකමක් නැති හිස් මානසිකත්වයක් තියෙනයි කියලා. එවැනි අයට අපි ඡන්දයක් නැති අය කෙනෙකුට කුසල ඡන්දයක් කැමැත්තක් නැති කෙනෙකුට මොන බණ වැක්කිරුවත් වැඩක් තියෙනවද? නැහැ. ඒ වගේ අයට කිසි ප්‍රතිඵලයක් නැහැ. ඒක නිසා මෙන්න මේ කියන්නා වූ කරුණු පහ අර නීවරණ ධර්ම වලට අමතරව මේක බලපාන. නීවරණ ධර්ම වලට අමතරව මේ කියන්නා වූ කාරණා ටික ආවරණ ධර්ම හැටියට බලපාන. ඒ නිසා ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ඇතිව උප්පත්තිය ලබාපු වාසනාවන්ත මනුෂ්‍ය ජීවිතයක් තිබෙන්නා වූ අපි කල්පනා කළ යුතුයි නේද? මේ මනුස්ස ජීවිතයෙන් අපි සද්ධාවෙන් යුක්තව කුසල ඡන්දේ වැඩි කරගෙන මේකෙන් ප්‍රයෝජන ගන්න ඕනේ කියලා මර බය අතලඟට ඇවිල්ලා ඉන්නේ. අපි කොහොටම මර බය අතලඟට ඇවිල්ලා තිබෙනවා. ඒ තමයි කොරෝනා වෛරසය. දැන් අවුරුදු දෙකකට වැඩි ඉන්නේ වහල රටවල්. මේ ඔක්කොම වහගෙන කියාගෙන දැන් මේ හිර වෙලා ඉන්නේ. ඇත්තට මිනිස්සුන්ට සල්ලි වලට වඩා ජීවිතේ ඕන කියලා හිතන අවස්ථාවක් ආව. ඒ කුමක් නිසාද? ජීවිතේ හිටියෝ සල්ලි වන්න පුළුවන්. ඒ නිසා මාර්යා ආවලු. ඒ නිසානේ. ඒක නිසා මේ තව එකක් තමයි අවුරුදු 50ක් 60ක් විතර යනකොට ඔය හැම එක්කිනාගේම ජීවිත ප්‍රායෝගිකව හිතලා බලන්න, තමා තුළින් මෙනෙහි කරලා බලන්න තරුණ කාලයේ දුවපු හයියයි තරුණ කාලයේ වැඩ කරපු හයියයි තරුණ කාලයේ කරපු දේවලුයි දැන් තිබෙනා වූ ශාරීරික හයියයි දිහා හොඳට බලන්න. සමහර වෙලාවට ඉස්සර එක පාරම නැගිටිනවා. ඉඳගෙන හිටපු තැනින් එක පාරම නැගිටිනවා. දැන් එහෙම පුළුවන් බෑ. ඉඳගෙන හිටපු තැනින් නැගිටින්න ඉස්සර වෙලාවම ශරීරයෙන් හිතින් හිතලා ශරීරයේ තිබෙනා වූ ශක්තිය නැගිට ගන්නට එකතු කර ගන්න ඕන. ශක්තිය අඩුයි. හොඳට පිළිවෙලකට අත තියලා කකුල හරවල ඇඟ නවල නැගිට ගන්න අපි ඇඟේ තිබෙන ශක්තිය ගානට එන්න බැලන්ස් කරගෙන එක්කාසු කරගෙන පිළිවෙලක් කර ගන්න ඕන. එහෙම කරගෙන තමයි නැගිටින්නේ. ඉස්සර එහෙම නෙවෙයි. ඇඟ හැමතැනම ශක්තිය. ඒ වගේම තමයි සමහර ලාට නිකන් ඉන්න ගමන් මෝකට අර තට්ටු කර කර ඉන්න. බිමට ගහ ඉන්න. මේසෙට තට්ටු කර කර ඉන්න. ඒ කියන්නේ ශක්තිය වැඩි. ඕවර්ෆ්ලෝ වෙනවා. ඒ වගේම තමයි දැන් ඉස්සර නිකමුත් කතා කර කර ඉන්න. ඒ කියන්නේ කතා කරන්න ශක්තිය වැඩි. දැන් එක වචනයක් ප්‍රශ්නයක් ඇහුවොත් එහෙම ඒ ප්‍රශ්නත් ගොඩාක් වචන එකතු කරලා හිතලා තමයි කියන්නේ. ඒ කියන්නේ වචනයක් කතා කර ගැනීමෙන් ශක්තිය අඩුයි. එනිසා ඔය ගතිය අවුරුදු 50 60 විතර පයින්නකොට 60 65 අතර ඔය වගේ යනකොට දැනෙනවා වෙනස. ඔය වෙනස එනකොටත් එක්ක තමන්ගේ හිතට දැනෙනවා මගේ ජීවිතයේ දැන් කෙටි වෙන්න යනවා කියන මැසේජ් එක පිටින් කවුරුවත් කියන්නේ නැහැ. තමන්ට ඇතුලෙන් හැඟීමක් එනවා, සංඥාවක් එනවා. දැන් මගේ කාලය හරි වගේ කියලා. දැන් මම ඩවුන්ෆෝල්. දැන් මම මේ පහළ පැත්තට යන්නේ කියලා මගේ දැන් ජීවිතේ දැන් කෙටි වේගෙන යන්නේ කියලා අර ඉස්සර කාලේ හිතපු හිතුවිලිෙම අඩු වෙන ගතියක් තියෙනවා. එහෙම තියෙනවනේ. බලන්න එහෙමවත් වෙනකොට සද්ධාව උපදවාගෙන ධර්මයේ පැත්තට එනවනම් කොච්චර වටිනවද? එහෙම ඒ වගේ අවස්ථාවක හරි කුසල ඡන්දය ඇති කරගෙන මේ උතුම් ධර්මයෙන් වැඩ ගන්නවා නම් කොච්චර වටිනවද? එනිසා එහෙම වෙන්නෙත් නෑ සමහරලාට කර්මය මොකක් හරි වෙලා. දැන් බලන්න මේ මම අත්දැකලා තියෙන එකක් තියෙනවා. වයසක මේ පින්වතුන් ගැන අපි බොහොම ප්‍රසාදයෙන් යුක්තව ආශිර්වාද කරනවා මේ වැඩසටහන ගැන. සමහර වයසක අම්මලා තාත්තලා ඉන්නවා, මේ ඒ අයට වයෝවෘද්ධ වුණත් ඒගොල්ලෝ එතනින් ඒ වයෝවෘද්ධ වෙලා හිටියත් ඒකේ තිබෙන්නා වූ දුර්වලතාවය මගහරවා ගන්න කෙලෙසයක්ම ආශ්‍රය කරගන්නවා. එක්කෝ මියුසික් එකක්, එහෙම නැත්නම් ඩාන්ස් එකක්, එහෙම නැත්නම් ඔය මොකක් හරි විගඩමක් මොකක් හරි දාලා ඒකින් අර තිබෙන්නා වූ පසුබැසීම සහ ජීවිතයේ තිබෙන යථාර්ථය අමතක කරලා දානවා සුභවාදී හැටියට හිතා ගන්නවා. ඒ කොටසෙන්වත් ඒ අයට මේ බුද්ධ ශාසනයෙන් වැඩක් ගන්න තියෙනා වූ වටිනා අවස්ථාව මගහරවලා දෙන්න බලන්න. ඒ අතර මේ පින්වතුන් මේ දරන්නා උත්සාහය අපි බොහෝම අගය කරන මේ කාල වේලාව ඇත්ත වශයෙන්ම දැන් පැයක් විතර කාලයක් අපි ධර්ම දේශනාවට අරගෙන තිබෙනවා. ප්‍රායෝගිකව ගොඩාක් දේවල් තියෙනවා මේ පින්වතුන්ට ඇත්ත වශයෙන්ම මේ භාවනාවට සටහනක් වගේ දෙයකදී කියලා දෙන්න. මම මේ කිව්වේ කරුණු පහයි. මොකද්ද කරුණු පහ? ධර්මය හිතට උබ්බවා ගන්නට, ධර්මය බාර ගන්නට, ධර්මයේ හිත කව්ව ගන්නට, ධර්මයෙන් ධර්මය හිතට කව්ව ගන්නට බැරි, වද්ද ගන්නට බැරි ආවරණීය හේතු ධර්ම පහ. මේකෙන් කරුණු තුනක් ප්‍රසිද්ධයි. කරුණු දෙකක් ඈඳි. ඒ තමයි ඒක ප්‍රායෝගිකයි. සද්ද කරුණු තුනක් කියන්නේ කර්මාවරණය, කිලේසාවරණය, විපාකාවරණය කියන එක සමහර කවුරුත් වගේ දන්නව වෙන්න පුළුවන්, කලුතයක් වෙන්නත් පුළුවන් කෙනෙකුට. හැබැයි සද්ධාව නැති බව ඒක තියෙනවා. මේකට ආවරණයක් හිට එකතු කරනවා අස්චාමේ ඡන්දේ නැතිකම තියෙනවා. මේ ඔක භාවනා වැඩසටහන, භාවනා මනසිකාරයේ තියෙන තැන තමයි ඔක විස්තර වෙන්නේ. ඒ නිසා මම හිතනවා අපේ මේ පින්වත් හැම දිනාටම මේ කියපු කරුණු ටික ධර්මයේ තේරුම් ගන්නට මිනිසු දිහා බැලුවම දැක්කම තරහක් ඇති කරගන්න නැතුව ඉවසීමෙන් යුක්තව ඒ අයට මෛත්‍රී හිතක් පහළ කරගන්න මේ උදව් කරගන්න පුළුවන්. තමන් එන්න කිව්ව, තමන් යම්කිසි යෝජනා කරොත් කුසලයක් ප්‍රතික්ෂේප කරනවා, ගැටෙන්න හොඳ නැහැ. ඒක තමයි යාගේ හිත. ඒ කියන්නේ එක්කෝ කර්මාවරණයක් වෙලාද, කිලේසාවරණයක් වෙලාද දන්නේ නැහැ. නමුත් ওই පහෙන් එකක් අපි තියෙනවා. එතකොට අපි උපේක්ෂාවෙන්ට ඕනේ, කරුණාවන්ත වෙන්න ඕනේ. හැබැයි අසද්ධාවන්තයාට උදව්වක් වෙන්න ඕනේ සද්ධාව දියුණු කරගන්න. හැබැයි එහෙම කියලා එයා එන්නේ නැත්නම් එතෙන් යන්න හොඳ නැහැ අපි. මෙහෙම එකක් තියෙනවා. වෛරක්කාරයේ ඉන්නවනම්, තරහකාරයෙක් ඉන්නවනම් එයාට අනුකම්පා කරන්න ලං කරගන්න හොඳයි. කරන්න දෙයක් තියෙනව, නොකරන්න දෙයක් තියෙනවා. තරහකාරයෙක්, අමනාපකාරයෙක් ඉන්නවනම් කරන්න දෙයක් තියෙනව, නොකරන්න දෙයක් තියෙනවා. මොකද්ද කරන්න ඕන වෙන්නේ? උපේක්ෂා සහගත වෙන්න, නැත්නම් මෛත්‍රී කරන්න. කාටද? තරහ අර වෛර කරන තරහකාරයාට. හැබැයි තරහකාරයා වෛරකාරයා මේ ඇයට මෛත්‍රී කරලා ඉවසීමෙන් යුක්තව හිටියට ළඟට යන්න ඉන්නේ නැහැ. එයා ටිකක් දුරින් තියන්න ඕනේ. ඒ දුරින් ලං වෙන්නේ නැති එක කරන්න ඕනේ. ලං වෙන්න හොඳ නැහැ. ඒ වගේම තමයි දුරු කරලා එයාට දුරින් ඉඳගෙන සුවපත් වේවා කියලා මෛත්‍රී කරන්න. දුරින් ඉඳගෙන සැපවත් වේවා. ළඟට ආවොත් එහෙම හේතුව තමන් හයිය නැත්තම් එයා මෛත්‍රී කරගෙන ළඟට ආවන් පස්සේ යා කරන්නේ මොකද්ද? තමන්ගේ මෛත්‍රී ප්‍රයෝජනෙට තව මොකක් හරි ජාතියක් කරනවා. ඔය වගේ ජාති තියෙන අවස්ථා තියෙනවා. මම ඔයා මට කියලා තියෙනවා, මෙයාට උපේක්ෂා වුණා, මෙයාට මෛත්‍රී කරා, දෙපාර දෙවෙනි පාර ඇවිල්ලා මගේ මෛත්‍රිය මගේ තියෙන ටික ඔක්කොම නැති කරයි. දුරින් තියාගන්න ඥානවත් වෙන්න, තමන්ගේ හිත ගටා ගන්න නැතුව හොඳට ආරක්ෂා කරගන්න මේ මිනිස්සයා කරපු දේ එයාට එයා අරගෙන යනවා. ඒ නිසා ලං වෙන්නේ නැහැ. දුරින් ඉඳ සැපින් ඉඳ මම දුරින් ඉඳගෙන මෛත්‍රිය කරගෙන මම සන්තෝෂයෙන් සතුටින් ඉන්නවා, මගේ ධර්ම ගමන යනවා. ඔන්න ඔයක මතක තියාගන්න. මේ කාරණා ටිකත් හිතේ දරාගෙන මේ පින්වතුන්ගේ මේ භාවනා වැඩසටහන, සීල සමාදාන වැඩසටහන සිද්ධ කරගෙන මේ උපදවා ගන්න බණ අහලා උපදවාගත්ත මේ දැනුම, ඥානය, සත්‍යය සෑම දිනාටම චතුරාර්ය සත්‍ය ධර්මයෙන් අවබෝධ කරගෙන අමාමහා නිවනින් සැනසෙන්න, දුකින් මිදලා නිවනින් සැනසෙන්න ලෞතුරා බුදුරජාණන් වහන්සේලා, පසේබුදු මහරහතන් වහන්සේලා ස්පර්ශ කරපු ඒ සදාකාලික සැප ඇති නිවන ස්පර්ශය කරන්න මේ උතුම් ධර්මයේ පිහිට උපකාර වේවා, නිවනින් සැනසීම ලැබේවා කියලා මෛත්‍රියෙන් ආශිර්වාද කරනවා, ප්‍රාර්ථනා කරනවා. සෑම දිනාටම තෙරුවන් සරණයි.
සාදු සාදු සාදු.
ඊ ළඟට තියෙන මොකද්ද
ස්වාමීන් වහන්සේ? විනාඩි 15ක්